ki bayan aksellemek. You should stop this. I have a family. You should have a future.
දැන්වත් මෙසෙල්ලම නවත්තමුද?
අද නොදුටු සිනමාවෙන් අපි සූදානම් වන්නේ මේ දිනවල ශ්‍රී ලංකාවේ කතාබහට ලක්ව ඇති සිනමා නිර්මාණයක් පිළිබඳව කතාබහ කරන්නට. අශෝක හඳගම විසින් අධ්‍යක්ෂණය කළ Let Her Cry, එහෙමත් නැත්නම් ඇගේ අසාග කියන සිනමා නිර්මාණය ශ්‍රී ලංකාව තුළ කතාබහට ලක්වන සිනමා නිර්මාණයක් බවට මේ වන විට පත්ව තිබෙනවා. විශේෂයෙන්ම මෑත කාලීනව ශ්‍රී ලංකික සිනමා නිර්මාණ අතුරින් වැඩි වශයෙන්ම කතාබහට ලක් වූ සිනමා නිර්මාණයේ මේ වශයෙන්ුත් සමහරක් විචාරකීන් හඳුන්වා දී තිබෙනවා. සිනමා විචාරකීන් සහ සාමාන්‍ය ජනතාව වෙබ් අඩවිය ඔස්සේ, ඒ වගේම සමාජ වෙබ් අඩවිය ඔස්සේ මේ සිනමා නිර්මාණයේ හොඳ නරක විවේචනය කරන ආකාරය අපිට පසුගිය වකවානුව තුළ දක්නට ලැබුණා. මේ කාරණය නිසා අද නොදුටු සිනමාවෙන් අපි සූදානම් Let Her Cry, එහෙමත් නැත්නම් ඇගේ අසාග කියන සිනමා නිර්මාණය පිළිබඳව කතාබහ කරන්නට. මේ කතාබහට අපි සම්බන්ධ කරගන්නවා සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේ සහ සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා අශෝක හඳගම. අපි මේ කතාබහ ආරම්භ කරමු භූපතිගෙන්. පළමුවෙන්ම මා ඔබගෙන් දැනගන්නට කැමතියි, දැන් අශෝක හඳගම විසින් අධ්‍යක්ෂණය කළපු චන්ද කින්නරි, තනිතටුවෙන් පියාඹන්න, ඒ වගේම විදු, ඉනියවන් මේ වගේ චිත්‍රපටි ගත්තහම අපිට ඇගේ අසාග, එහෙමත් නැත්නම් මේ Let Her Cry කියන ඔහුගේ අලුත්ම චිත්‍රපටය වෙන්කොට හඳුනා ගන්න පුළුවන් කොහොමද?
ඔබ අහපු ප්‍රශ්නේ තරම කසීරු ප්‍රශ්නයක් සංජය ආරම්භයේදීම, නමුත් අපි ඒකට යම් පිළිතුරක් ගොනු කරන්න උත්සාහ කරොත්, අපි බැලුවත් හඳගමගේ සිනමා නිර්මාණ භාවිතාව යම් රේඛියත්වයක්, අපි කියනවා ලීනියර් ආර්ට් එකක් තියෙනවද කියලා කලාකරුවෙක් විදියට ඔහුගේ අදහස් ප්‍රකාශනයේදී මගේ පිළිතුර එකවර උත්සාහ නැහැ. සිනමාකරුවෙක් විදියට හඳගමගේ සිනමා භාවිතාව ඉතාමත්ම සියුම් ආකාරයකට ලංකාවේ සමකාලීනව දේශපාලනයේ සිදුවෙන සමාන්තරත්වයක් කියන එක හැමෙනෙමම ග්‍රහණයට ගන්න උත්සාහ කරපු සිනමාකරුවෙක්. මම දැන ඒක අසීරු කාර්යයක්. ඒ කියන්නේ මේක කොහොමද දේශපාලන සිද්ධිවාචිකත්වයකින් තොරව සිනමාවට නගන්නේ කියන එක. උදාහරණයක් විදිහට අපි දන්නවා, යම්කිසි ලෝකයේ සිදුවීමක් වුණාම ඒ සිදුවීම පිළිබඳව චිත්‍රපටි හැදෙනවා. අපි හිතමු උදාහරණයක් විදිහට ඔසාමා බින් ලාඩන්ව ඝාතනයට ලක් වුණාම ඒ ඝාතනයට ලක් වෙච්ච විදිහ පිළිබඳව චිත්‍රපටි විවිධාකාරයෙන් හැදෙනවා. සිරියාවේ ප්‍රශ්නේ සිද්ධ වුණාම සිරියාවේ ප්‍රශ්නේ සිදුවීම ගැන චිත්‍රපටි හැදෙනවා. මේකට අපි කියන සිද්ධිවාචිකත්වය කියලා. කියන්නේ සිද්ධිය පිළිබඳව චිත්‍රපටි කරනවා. නමුත් එතනින් එහා ගියපු සමාජ ගතිකයන් සහ සමාජ තත්ත්වයන් සිනමාවට අදහස් වශයෙන් අපි කියන අයිඩියාස් විදියට, සිනෙමැටික් අයිඩියාස් විදියට, සිනෙමැටික් කොග්නිෂන් එකක් විදියට ගන්න කොහොමද කියන එකේදී තරමක් සංකීර්ණ මාතෘකාවක් ඒක. මම හිතන්නේ අශෝක හඳගම කියන සිනමාකරුවා චන්නගින්දරි කියන ඔබ මතක් කරපු ඔහුගේ පළවෙනි සිනමා කෘතියේ ඉඳලම එවෙලේ සිදුවෙන දේ සංකල්පික වශයෙන් ග්‍රහණය කරගන්න ඔහු උත්සාහ කරලා තියෙනවා. මේක අඩුවරි වශයෙන් එහම හැවල් වෙච්ච වෙලාවල් තියෙනවා. ඒ පැත්තෙන් ගත්තොත් මට හිතෙන්නේ ඔහුගේ සිනමාව යම්කිසි ආකාරයකට, මම කලිනුත් කිව්වා, විශාල අලකලංචි ගොඩකට මුහුණ දීලා අද වෙන විට යම් සංක්‍රාන්ති තත්ත්වයකට පැමිණලා තියෙනවා කියලා. ඒ කියන්නේ එක පැත්තකින් ගත්තම ලංකාවේ සමාජ දේශපාලනයේ සිදුවෙච්ච සංකීර්ණ පරිවර්තන වලට සමාන්තරව වර්ධනය වෙච්ච සිනමාවක් තමයි ඔහුගේ සිනමා භාවිතාව විදියට අපිට පේන්නට තියෙන්නේ.
භූපති, ඔබ මෙහිදී මතු කළා කාරණයක්, මේ අශෝක හඳගමගේ සිනමාව සංක්‍රාන්ති සමයකට එළබිලා තියෙනවා කියලා. අපිට මේ කාරණය තවදුරටත් පැහැදිලි කරු.
අශෝක හඳගම කියන සිනමාකරුවා පැහැදිලිවම ලංකාවේ බිහි වෙන්නේ ලංකාවේ තියෙන විකල්ප දේශපාලන කණ්ඩායම එක්ක බැඳිච්ච මතවාදයක විශාල අරගලයක් කරමින්. විශේෂයෙන් මම හිතන්නේ 89 ජනතා විමුක්ති පෙරමුණේ පරාජයත් පස්සේ සැලකුවොත්, ඉන් පස්සේ ආපු දිගටම ලංකාවේ මහදේශපාලනයෙන් එපිට බිහි වෙච්ච කතිකාවන් සැලකුවම අශෝක හඳගම මං හිතන්නේ ඉරු කණ්ඩායම, එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේම වෙනත් විකල්ප භාවිතාවන්, ඒ වගේම ඉන් පස්සේ 2000 දශකය වෙන විට එක්ස් කණ්ඩායම විදිහට දීප්ති කුමාර ගුණරත්න මූලිකව බිහි වෙච්ච දේශපාලන ධාරාවට සමාන්තරව ඔහුගේ අදහස් නිරන්තරයෙන් ඔහු ඒවට අනුගතව චිත්‍රපටි කරා කියන එක නෙමෙයි මම කියන්නේ. නමුත් ඔහු ඒකෙන් පැහැදිලිවම පෝෂණය ලැබලා සහ ඒකත් එක්ක යම්කිසි ආකාරයක වර්ධනීය සංකල්පීය ගොඩනැංවීමක් ඔහුගේ සිනමාව තුළ පෙනෙන්නට තියෙනවා. විශේෂයෙන් මම හිතන්නේ මේ සඳයි කියන සිනමා කෘතියට එනකොට ලංකාවේ මුළු සිනමා භාව ඉතිහාසෙම පිරිසුත් කිව්වේ ලංකාවේ සිද්ධ වෙච්ච තුන්වෙනි විප්ලවය කියලා. හඳගමගේ සිනමාව විශාල දේශපාලනික විභවතාවයක් අත්පත් කරගෙන හිටියා. මේක ඉදිරියට ගිහිල්ලා මම හිතන්නේ මේ විකල්ප දේශපාලන ව්‍යාපාරවලට හම්බ නොවිච්ච තැනක රාජ්‍ය මර්ධනයක් අශෝක අංගමට හම්බුණා. ඒ කියන්නේ එක්තරා පැත්තකින් ගත්තොත් විකල්ප දේශපාලන ව්‍යාපාර අභිභවා කියපු සංස්කෘතික භාවිතාවක මම හිතන්නේ අශෝක අංගම ගියා. උදාහරණයක් විදිහට අක්ෂර චිත්‍රපටිය සිද්ධ කරාම අපි දන්නවා ඒකට සිද්ධ වෙච්ච දේ මොකද්ද කියලා. ඒකෙදි විශාල වශයෙන් රාජ්‍ය මර්ධනයකට ලක් වෙලා ඔහු පෞද්ගලිකව පුද්ගලෙක් විදිහට මම හිතන්නේ විශාල හිරවීමකට සහ පීඩනයකට ලක් වුණා. මේ කාරණා පිටිපස්සෙන් කියලා බලනකොට අපිට පේනවා ඔහුගේ සිනමාවේ පැහැදිලි ඛණ්ඩනයක් සිද්ධ වෙනවා විදු චිත්‍රපටියත් එක්ක. මම හිතන්නේ හඳගමත් ඒක මෑත කාලීනව පිළි අරගෙන තියෙනවා. විදු චිත්‍රපටියත් ඉනිවන් චිත්‍රපටියත් චිත්‍රපටි දෙකම සලකුවම මට හිතෙන්නේ ඔහුගේ සිනමාවේ විශාල අපගමනයකට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන් මම හිතන්නේ ඔහු විකල්ප සමාජය පිළිබඳව ඉතාමත්ම පරිස්සමෙන් චිත්‍රපටි කරපු සිනමාකරුවෙක් විදිහට මම හිතන්නේ විශේෂයෙන් ඉනිවන් චිත්‍රපටියේදී ඉතාම බරපතල වරදක් ඔහු කරගන්නවා. පැහැදිලිවම මම හිතන්නේ ලංකාවේ ජන සමාජයෙන් ප්‍රතිචාරයක් ආවා ඒකට. ඔහුගේ සිනමාවේ පැහැදිලි ඛණ්ඩනයක් තියෙනවා කියලා. ඉන් පස්සේ මම හිතන්නේ මේ නැවත වරක් අපි ඇවිල්ලා තිනවා මේ සියලු විකල්ප දේශපාලන ව්‍යාපාර යම් කිසි විදියක අසාර්ථක භාවයකට ගිහිල්ලා තියෙන. ඒ වගේම හරිම සංක්‍රාන්ති වගේම අපිට කියදේ හරිම මේ කියන්නේ හීතල මොහොම කෝල් පීරියඩ් එකේ තමයි අපි දැන් ඉන්නේ. මේ විවෘත භාවයත් එක්ක මම හිතන්නේ හඳගමගේ නුත් අලුත් සීට මේ චිත්‍ර හඳගමත් මතක් කරන මේ චිත්‍රපටිය කරන්නේ ඔහු මේ රීජිම් එක පරාජයටපත් වෙන කලින්. නමුත් අපි මේ චිත්‍රපටිය එළියට එනවක වානුව වෙන විට මම හිතන්නේ දේශපාලනිකව නැවත වරක් න්යූට්‍රල් තැනකට වගේ බැලු බැලමට ඇවිල්ලා තියෙනවා හඳගමගේ සිනමාව. මම මේක සංක්‍රාන්ති තත්ත්වයක් කියලා. මොකද මේ පිළිබඳව මම හිතන්නේ ඉතාමත්ම බරපතල විචාරයක් ඉදිරිපත් කරලා තියෙනවා එරික් කිලප්පාරච්චි මහත්මයා පොඩි කෘතියක් විදිහට හඳග අශෝක හඳගමට පිළිතුරක් කියලා. මම හිතන්නේ ඒක පුළුවන් කෙනෙක් ඉන්නන හොයාගෙන බලන එක වැදගත්. මම හඳගමගේ පරිවර්තන ඒ කියන්නේ අපේ අතට අශෝක හඳගමගේ සිනමාව ඇතැම් වෙලාවට ඍජු ප්‍රකාශන ඒ කියන්නේ දේශපාලන ප්‍රකාශනද කියන තරමට විවේචනයට ලක් වුණා ඇතැම් චිත්‍රපටිවලදී. නමුත් මම හිතන්නේ හදවන විට අශෝක හඳගමගේ අදහස මේ දෙකේ අතරමැද තත්ත්වයක් හොයමින් ඉන්නවා කියලා. නැවතලක් සාරාංශගත කරොත් ලංකාවේ විකල්ප දේශපාලන ව්‍යාපාරවල මෙස්කාලීදව සිද්ධ වෙච්ච පරාජයට ලක් වීමත් සමග විශේෂයෙන් මෑත කාලීන සමාජ තත්ත්ව තුළ දිය වෙලා ගිය එකත් එක්ක දේශපාලන ව්‍යාපාර අශෝක හඳගම කලාව ඇතුළෙන්ම නැවත වරක් මම හිතන්නේ සානගත වීමක් හොයමින් ඉන්න යුගයක් කියලා.
භූපති අපි දැන් මේ කාරණය වෙනත් විදියකට විග්‍රහ කළොත් එහෙම දැන් අපි ඔහුගේ අලුත් චිත්‍රපටයට අවධානය යොමු කළොත් ඔහුගේ ලෙටර් ක්‍රයි කියන චිත්‍රපටයට අවධානය යොමු කළොත් මේ චිත්‍රපටය තුළ අපේ ශ්‍රී ලාංකික සමාජයේ අපිට දක්නට ලැබෙන කරුණු කාරණා කොහොමද විග්‍රහ කරන්නේ?
මම මූලිකවම මේ චිත්‍රපටය හරහා මතු කරපු ප්‍රධානම කරුණු විදියට මම මතු කරන්න කැමැත්ත තිබ්බේ විශේෂයෙන් පවුල කියන ඒකකයේ සිද්ධ වෙන සංක්‍රාන්තිය. මම හිතන්නේ විශේෂයෙන් ලංකාවේ මේ දවස්වල විශේෂයෙන් මධ්‍යම පාන්තික ඉහළ පහ මහල මධ්‍යම පාන්තික පවුල් සැලකුවොත් මම හිතන්නේ තරමක විශාල සංක්‍රාන්තියකට යමින් සිටිනවා. අශෝක හඳගමගේ සිනමාව වගේම අපි කාටවත් තේරෙන්නේ නැති අවධියකට ගමන් කරමින් සිටිනවා. පවුල විදියට තිබ්බ මූලික විශ්වාස පද්ධති, පවුල විදියට තිබ්බ මූලික බන්ධනයන් වල තිබ්බ බලව්‍යුහයන් මේ බොහෝ දේවල් ගිය වෙමින් අනිත් පැත්තෙන් අලුත් ව්‍යුහයක් කරා ඇතුල් වෙමින් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මම හිතන්නේ විශේෂයෙන් මම මේක තැන් කීපයකම කියලා තියෙනවා ලංකාවේ මෑත කාලීනව තරුණ තරුණියන් පවුලත් එක්ක තියෙන සම්බන්ධය ගත්තම මම හිතන්නේ ඉතාම සරල ආකාරයකට අපි ගත්තොත් සාස්මනින් ජනප්‍රියව කතා කරද්දී මේක කිව්වට මම හිතන්නේ උදාහරණයක් විදිහට කියන ප්‍රාග්ධනියත් එක්ක විවෘත වුණාම උන්ට අපතමිත කියන කරි ආපම පවුල අතහැරලා යනවා කියලා පවුලෙන් පිට බලයක් හොයනවා කියලා. මේක තරමක හිතාගන්න බැරි මට්ටම උඩක්වා ගිහිල්ලා වර්ධනය වෙලා තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ගත්තත් විශේෂයෙන් තරුණියන් ඉතාම ලාබාල තරුණියන් ලංකාවේ පවුල් වලට අභියෝග කරන මේ කියන්නේ තමන්ගේ මුල් පවුලට අභියෝග කරන ස්වරූපය බලපුවම තරමක විශ්වජනක තත්ත්වයක් දක්වා ගිහිල්ලා තියෙනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් මේ ඇගියාසාග චිත්‍රපටියේ මේ චරිතේ අපි ප්‍රධාන තරුණියගේ විශ්වවිද්‍යාල තරුණියගේ චරිතය බැලුවොත් ඇයට අත්මුල් නැහැ. ඇගේ පවුලක් පිළිබඳව කතාවක් නැහැ. ඇය පවුල පිළිබඳව බොහොම උත්සාහයෙන් කතා කරන්නේ. ඇය බොහොම ස්වාධීනව අහසේ පාවෙන චරිතයක් බවට පත් වෙලා තියෙනවා. මම හිතන්නේ ඒ වගේම ඇයට පුළුවන් වෙලා තියෙනවා ඉන් පස්සේ වෙනත් පවුලක තියෙන බොහොම සියුම් දුර්වලතාවයන් කීපයකින් ඒ පවුල ඇතුළට ඇතුල් වෙන්න. ඒ පවුල ඇතුළට ඇතුල් වෙලා ඒ පවුලේ තියෙන මූලික පදනම් සියල්ල උල්ලංඝනය කරන්න. මම හිතන්නේ මේක තමයි චිත්‍රපටයේ තියෙන ඉතාමත්ම සියුම්ම මානය. ඒ කියන්නේ මේ නව පවුල කියන එක ව්‍යුහගත වෙන්නේ කොහොමද කියන එක සහ පරණ පවුල කියන එක දිවෙලා යන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අශෝක හඳගමගේ චිත්‍රපටියෙන් යම් ආරම්භයක් කරන් තියෙනවා කියලා මම විශ්වාස කරනවා.
මං කැම්පස් එකට ගිහින් සෝ බලන්න සෝගේ කතා අහන්න විතරමයි.
I don't know. ඊළම හව කොහොම හෑන්ඩල් කරන්නද කියලා.
දැන් අපි සූදානම් මගේ අසාගේ චිත්‍රපටය පිළිබඳව කතා බහ කරන්නට චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා අශෝක හඳගම සමගින්. අශෝක හඳගම මහත්මයා අපි පළමුවෙන්ම දැනගන්නට කැමතියි දැන් ඔබගේ පළමු චිත්‍රපටය චන්ද කින්නරි. ඉන් අනතුරුව ඔබ විසින් නිර්මාණය කරන චිත්‍රපට මේ මගේ සඳයි, ඒ වගේම තනිතටුවෙන් පියාඹන්න, ඉනියවන් විදූ වගේ චිත්‍රපටි ගත්තහම ඔබගේ අලුත්ම චිත්‍රපටය මේ ඇගේ ඇසාග එහෙමත් නැත්නම් ලෙටර් ක්‍රයි කියන චිත්‍රපටය ඔබ අධ්‍යක්ෂකවරයා විදියට වෙනකොට හඳුනා ගන්නෙ කොහොමද?
විවිධ අය විවිධ මත පළ කරනවා මේ චිත්‍රපටියේ ප්‍රකාශනය සම්බන්ධව. හැබැයි මට අනුව මේක මගේ චිත්‍රපට අභ්‍යාසයන්හි තවත් එක දිගුවක් හැටියටයි මම දකින්නේ. සමහර අය කියනවා මේක තමයි හඳගමගේ හොඳම චිත්‍රපටය කියලා, සමහර අය කියනවා මේක තමයි හඳගමගේ දුර්ලභම චිත්‍රපටය කියලා. ඒක ඒ වගේ මේ දෙපැත්තටම මේ අදහස් දැක්වෙනවා. හැබැයි මේ චිත්‍රපටය පිළිබඳව ඇතිවෙච්ච කතාබහ සලකලා බැලුවොත් මං හිතන්නේ ලංකාවේ يعني සිනමා කෘතියක් සම්බන්ධව සිනමා කෘතියක් ප්‍රදර්ශනයේදී මේ තරම් කතාබහක් මේ තරම් පොදු يعني සාමාන්‍යයෙන් අපි කියන විචාරකයින්ට අමතරව සාමාන්‍ය පොදු අය අදහස් දක්වපු ප්‍රසිද්ධියේ අදහස් දක්වපු චිත්‍රපටයක් හම්බ වෙලා නැහැ කියලා. ඒකට එක්තරා හේතුකුත් තියෙනවා. දැන් සෝෂල් මීඩියා කියන නැත්නම් Facebook එක වගේ දේවල් ජනතාව අතර බොහොම ප්‍රචලිත වෙලා තියෙන නිසා ඔවුන් නොබියව අදහස් ප්‍රකාශ කිරීම සඳහා මේ සමාජ ශාලා වෙබ් අඩවි පාවිච්චි කරනවා. ඉතින් ගණන් හදලා බැලුවොත් එහෙම මට එක්කෙනෙක් කිව්වා මේ සාමාන්‍යයෙන් මේ චිත්‍රපටය සම්බන්ධව කතා නොකරපු කෙනෙක් නැති තරමටම හැම වෙලේම මේ තිබ්බා කියලා. ඒ කියන්නේ චිත්‍රපටය කිසියම් විදිහක කම්පනයක් බලපෑමක් මේ ප්‍රේක්ෂකයින්ගේ මනස ඇතුළට හැදිලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ චිත්‍රපටය මේ චිත්‍රපටයේ කතා කරන දේ, මේ චිත්‍රපටයේ ඉදිරිපත් කරන ආකාරය සහ එහි තියෙන කිසියම් අපූර්වත්වයක් තමයි මේ ඒගොල්ලන්ව ආකර්ෂණය කරේ චිත්‍රපටියට කියලා. ඉතින් ඒ අසින් ගත්තහම මම හිතනවා චිත්‍රපටය මගේ පැත්තෙන් අධ්‍යක්ෂක හැටියට මං නිදහස් කරපු චිත්‍රපටි එක සංසන්දනය කරනකොට එක්තරා විදිහක තෘප්තියක් ගෙන දෙනවා මට.
හොඳයි, විශේෂයෙන්ම හඳගම් මහත්මයා, දැන් සිනමා විචාරක භූපති ලලින් වික්‍රමගේ කියපු කතාවක් තමයි අශෝක හඳගමගේ සිනමාව යම්කිසි ආකාරයක සංක්‍රාන්ති සමයකට ඇවිත් තියෙනවා කියලා පේනවා කියලා මේ චිත්‍රපටයත් එක්ක. අධ්‍යක්ෂකවරයා විදියට ඔබගේ ප්‍රතිචාරය මොකක්ද මේ මතයට?
භූපති ජාතික චිත්‍රපට සංස්ථාවේ පැවතිච්ච සම්මන්ත්‍රණයකදී ප්‍රකාශ කළා. මම සාමාන්‍යයෙන් අර මැක්‍රෝ ලෙවල් එකේ සර්ව තත්ත්වයේ සමාජ ගැටලු සාකච්ඡා කරමින් ඉඳලා ක්ෂුද්‍ර ජීවිතයට, එහෙම නැත්නම් අර මයික්‍රෝ ලෙවල් එකට, එහෙම නැත්නම් තව විදිහකට කියනවා නම් එහෙම බාහිරට අනාවරණය වෙලා ඉඳලා මම නැවතත් ගේ ඇතුළට පිවිසීමක් තියෙනවා. ඒක 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 වෙන්න ඇති මේ ওই සංක්‍රාන්ති සිනමාවක් කියන එකෙන් ඔහු හඳුන්වන්නේ ඇත්තේ කියලා. එක්තරා විදිහක ඒකේ මේ ඇත්තක් තියෙන්න පුළුවන්. මොකද හේතුව මගේ අක්ෂරේ චිත්‍රපටියත් මේ චිත්‍රපටියත් දෙකම පවුල දෙසට යොමු වෙලා ජීවිතේ අන්වීක්ෂීය දැක්මක් හරහා මතු කරගන්න දේවල් හරහා සමාජයේ දකින්න උත්සාහ කරලා තියෙනවා. ඒක වෙන්න ඇති මං හිතන්නේ භූපති මේ අදහස් කරන්න ඇත්තේ කියලා. ඒක මං හිතන්නේ මගේ සිනමා භාවිතයේ ට්‍රෙන්ඩ් එකක්ම වෙනවාද, කියන ප්‍රවණතාවක් ඉදිරියට එන ප්‍රවණතාවක් වෙනවද, එහෙම නැත්නම් මේක හුදකලා එක් කෘතියක් විතරක් වෙනවද කියන එක මගේ ඉදිරි නිර්මාණත් එක්ක තමයි සංසන්දනය කරන්න වෙන්නේ. මේක පළවෙනි විදිහට මේක පළවෙනි එක නම් මං ඊළඟට කරන නිර්මාණයත් එක්ක තමයි ඒකේ කන්ටිනියුටි එකක්, එහෙම නැත්නම් සම්පතියක් දැක ගන්න හම්බ වෙන්නේ. ඒක ඉතින් මං ඊළඟට කරන චිත්‍රපටයේ මොකක්ද කියන එක සම්බන්ධව තාම තීන්දුවක් නැති නිසා තා ඒක තීරණය වෙන්නේ මං ඒ මොහොතට මගේ හිතේ ඇති වෙන ප්‍රකාශනයේ ස්වභාවය අනුව හින්දා දැම්ම මේ එක ගැන මට කියන්න අමාරුයි.
හොඳයි හඳගම් මහත්මයා, අවසන් වශයෙන් තවත් එක් කාරණයක් දැනගන්නට කැමතියි. දැන් අපි දකිනවා මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වන ස්වර්ණා මල්ලවාරච්චිගේ රංගන දායකත්වය, අධ්‍යක්ෂකවරයෙක් විදියට ස්වර්ණා මල්ලවාරච්චිගේ රංගන දායකත්වය ඔබට වැදගත් වෙන්නේ කොහොමද මේ සිනමා නිර්මාණය තුළ?
මං හිතන්නේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයෙකුට තමන්ට අධ්‍යක්ෂණය කරන්න හම්බ වෙන පිටපත ඇතුලේ ස්වර්ණා මල්ලවාරච්චිට භූමිකාවක් තියෙනවා කියලා කියන්නේ ඒ අධ්‍යක්ෂකවරයාගේ එක්තරා විදිහක භාගයක්. මොකද ඔහුට කිසිම පැකිලීමකින් තොරව ඇයව ඒ භූමිකාව සඳහා යොදා ගැනීම හරහා ඉතාමත්ම පහසුවක් සහ චිත්තපටයට ඒ නිර්මාණයට එකතු කළ අගයක්, වැලිය ඇඩිෂන් එකක් හම්බ වෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම ස්වර්ණාව යොදා ගැනීම හරහා මම සුවිශේෂ ආකර්ෂණයක් චිත්‍රපටයට ලබා ගැනීමට මට හැකි වුණා. ඒක එක එකක් තමයි ස්වර්ණ අවසාන වතාවට රඟපෑවේ චන්ද කිනරී චිත්‍රපටය, මගේ පළවෙනි චිත්‍රපටය. ඊළඟට ස්වර්ණ ඊට පස්සේ ප්‍රධාන භූමිකාවකින් එළියට එන්නේ ඇගේ ඈසාග චිත්‍රපටය. මේ අතරතුර කාලපරාසය අවුරුදු 23ක් විතර වෙනවා. සාමාන්‍ය ලංකාවේ ඉන්න අනිත් නළුනි ලියන්, වෘත්තීය නළුනි ලියන් තිරයත් එක්කම තමයි වයස්ගත වෙන්නේ. උදාහරණයකට මාලනී පොන්සේකා දිගටම රංගනයේ යෙදුණා. ඒ නිසාම ඇගේ වියපත් වීම තිරයේ එක් අවදිවල සටහන් වෙමින් තිබුණා. නමුත් ස්වර්ණාගේ තියෙන්නේ පිම්මක්, ජම්ප් එකක්. ඒ හින්දා ස්වර්ණාගේ බාහිර ස්වරූපය වෙනස් වීම, ස්වර්ණාගේ අපිටම මානසිකත්වයේ මැචියුරිටි එක මේරීම පැත්තෙන් වෙනස් වීමක් කියන දෙකම මේ චිත්‍රපටයේ මේ චරිතය ගොඩනැගීම සඳහා සුවිශේෂ උපකාරයක් වුණා. මේක මම හිතනවා ඉතාමත්ම වැදගත් වුණා. අධ්‍යක්ෂක හැටියට මේ චරිතය, මහාචාර්යවරයාගේ බිරිඳගේ චරිතය ගොඩනැගීම සඳහා, ඈ වටා අනෙකුත් චරිත මෙහෙයවීම සඳහා විශේෂ රුකුලක් ආවද. උදාහරණයක් හැටියට ගත්තොත් මෙහි පළමු වතාවට රඟපාන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් සඳලි, අනිත් එක්කන රිතිකා. උන් දෙදෙනාම සිනමාතිරේ හම්බ වෙලා ඊට කලින් රංගනය කරලා නැහැ. ඔවුන්ට තමන්ගේ රංගනය සකසා ගැනීම සඳහා ඇගෙන් ලැබුණු පිටිවහල ඉතාමත්ම වැදගත්. ඒකම අපි දන්නවා ඉන්දියාවෙන් බෙංගාල නළුවෙක් කීර්තිදර නළුවෙක් වෙච්ච චැටර්ජි මේ චිත්‍රපටයේ රඟපානවා. චැටර්ජි කිව්වේ මට ස්වර්ණා සමග රඟපාන්න ලැබීම ඉතාමත්ම මගේ වෘත්තීය ජීවිතයේ රංගන ජීවිතයේ භාග්‍යයක් කොට සලකනවා කියලා.
එයාගේ ඇස්සාගේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා අශෝක හඳගම, අශෝක හඳගම මහතාටත්, ඒ වගේම සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේටත් අපි ස්තුතිවන්ත වෙනවා මේ වරණ උදුට සිනමාව සමගින් එක්වීම පිළිබඳව. ඇගේ ඇස්සාගේ චිත්‍රපටයේන මේ ගීතයත් සමගින් අපි සමුගෙන යන්නේ ලැබෙන මාසයේදී තවත් මෙවන් සිනමා නිර්මාණයක් පිළිබඳව කතාබහකින් ඔබ හා එක්වන බලාපොරොත්තු වන. ඔබට පුළුවන් උදුට සිනමා විශේෂාංග සමගින් එක්වන්නට අපගේ වෙබ් අඩවිය ඔස්සේ sbs.com.au/sinhalese අපගේ වෙබ් අඩවිය, ඒ වගේම අපගේ Facebook පිටුව ඔස්සෙත් ඔබට පුළුවන් මේ විශේෂාංගයේ පිළිබඳව තොරතුරු දැනගන්නට facebook.com/sbs අපගේ Facebook පිටුව.
ඇරෙන්න ඉතින් දැන්වත් ඉඩ දෙන්න සොඳුරු සීනෙන්, ඇරෙන්න මා වැස්සක ගිනි ගත්ත to see them and in the I'm not afraid to die.